ගරු නජිත් ඉන්දික මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 10ක් කාලයක් ලැබෙනවා.
බොහොම ස්තුතියි නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමියනි. අද දවසේ මේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඉවත් කිරීමේ පනත ගැන තමයි අපිට අද දවස පුරා සාකච්ඡා කරන්න තියෙන්නේ. මේක අපි අපේ ආංශික අධීක්ෂණ කාර්යක සභාවෙත් සාකච්ඡාවට ලක් වුණා. ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු සියලු දෙනා විල්ලේ සම්බන්ධයෙන් කරුණු දැක්වුවා. මම හිතන්නේ මේක ටිකක් විවාද සම්පන්න එකක් නෙමෙයි. මේක කාලීනව කළ යුතුව තිබුණු, මම හිතන්නේ අපිට ලොකු මතභේදයක් නොතිබුණු ඒ කමිටුවාරවලත් එහෙම එකක්. ඉතින් මම හිතනවා මේක ගැන ලොකු විවාදයක්, ලොකු අදහස් දැක්වීමක් මම මේ මොහොතේ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. විශේෂයෙන් අපේ නියෝජ්‍ය ආරක්ෂක ඇමතිතුමා ඇතුළු පිරිසක් මේ ගැන අදහස් දක්වන්න ඉන්න නිසා. මම විශේෂයෙන්ම මේ වෙලාව ලබා ගන්නවා ඒ වෙනුවට දැන් ඊයේ දවසේ සහ මම හිතන අද තවම නැහැ මේ පාර්ලිමේන්තුව තුළ ටිකක් වැරදි විදියට අර්ථකථනය කෙරුණු, එහෙම නැත්නම් අපි කියන්නේ මිස් ඉන්ටර්ප්‍රිට් කෙරුණු කාරණයක් ගැන. නමුත් ඒක සමාජීය වැදගත්කමකින් යුත් කාරණයක්. ඒ සම්බන්ධයෙන් මේක හරියට කතා කරගන්න ඕන කියලා මම හිතුවා. ඒ සඳහාම මේ පොඩි වෙලාවක් ගන්නවා. විශේෂයෙන්ම අපි දැක්කා ඊයේ විපක්ෂ නායකතුමා ඇතුළු තවත් මන්ත්‍රීවරු ගණනාවක් විපක්ෂයේ අර ජනාධිපතිතුමා රැලියකදී කියපු කතාවක් කියලා අරගෙන ඒ කතාව ගැන අර්ථකථනයක් කරා. එතකොට මෙතන දිගටම කියවුණා විපක්ෂ නායකතුමා තිනුත් තවත් මන්ත්‍රීවරු අතිනුත්, ඒ කියන්නේ මේ ජනාධිපතිතුමා මේ ලෙඩ්ඩුන්ට ඉස්පිරිතාල යන්න එපා කිව්වේ, මේ කොත්තමල්ලි බීලා ගෙදරට වෙලා ඉන්න කිව්වේ වගේ කතාවක්. එතකොට මේක සමහර මේ ගැන හරි අදහසක් නැති කවුරු හරි ජනතාව පවා මේක හිතන්න පුළුවන් නිසා මම හිතුවා මේ ගැන ටිකක් විස්තරාත්මකව මොකද්ද මේ කියන්නේ කියන එක කියන්න ඕන කියලා. විශේෂයෙන්ම අපි දන්නවා ලංකාවේ සෞඛ්‍ය සේවය, ජනාධිපතිතුමා කියන්නේ ලංකාවේ සෞඛ්‍ය සේවයේ තියෙන අවිධිමත්කම ගැන. ඒ කියන්නේ ඒක සෞඛ්‍ය නිලධාරීන්ගේ හෝ ජනතාවගේ හෝ ප්‍රශ්නයක් නෙමෙයි. මේක ක්‍රමවේදයක් විදියට අපි ගොඩ නැගිලා වර්ධනය වෙලා යම් ආකාරයකට ඉස්සරහට වෙ තිබුණට මේකේ තියෙන ලොකු අවිධිමත්කමක් අනිත් ක්ෂේත්‍ර වගේම. එතකොට ඒ අවිධිමත්කම විසඳන්න ගන්න ප්‍රවේශය ගැන තමයි ජනාධිපතිතුමා කතා කරන්නේ. එතකොට ඒක දිහා බලන්නේ නැතුව අර සුපුරුදු පරිදි ප්‍රශ්නේ නැට්ටෙන් අල්ලන් අනිත් පැත්ත දිහා විග්‍රහ කරන ක්‍රමයක් තමයි මෙතන ක්‍රියාත්මක වුණේ. එතකොට අපි ගත්තොත් ලංකාවේ සෞඛ්‍ය සේවය කියන්නේ මේ වෙද්දි අපි දන්නා ලෝකේ සෞඛ්‍ය සේවාවන් සමපතුමිනේ එක එක මට්ටම්වල තියෙනවා. එතකොට එක එක යුගයන්වල තියෙන අභියෝග තියෙනවා. එතකොට මේ යුගයේ අපේ අභියෝගය සෞඛ්‍ය සේවය ජනතාවට ළඟා කිරීම නෙමෙයි. ඒ කියන්නේ ජනතාව සෞඛ්‍ය සේවයට එන්නේ නැතුව වෙනත් මොනවා හරි මිත්‍යා දෘෂ්ටීන් මත පදනම් වෙලා ඉන්න අභියෝගයක් නෙමෙයි අපිට මූලිකව තියෙන්නේ. අපිට මූලිකව තියෙන අපේ ජනතාව රෝහල් වලට එනවා, මේ ආයතන වලට එනවා. හැබැයි ඒක විධිමත් කරලා අවශ්‍ය දේමද වෙන්නේ කියන ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ජනාධිපතිතුමා කිව්වා වගේම අවුරුද්දට මිලියන 80කට, ඒ කියන්නේ ජනතාවගේ 4 ගුණයක් 4 පාරක් බෙහෙත් දීලා තිබුණට බ්ලඩ් ග්ලූකෝස් එකක්, සීනි එකක්, කොලෙස්ටරෝල් එකක් චෙක් කරන්නේ නැහැ. ඉස්පිරිතාලට 4 පාරක් ඇවිල්ලා ගියාට සීනි එකක්, කොලෙස්ටරෝල් එකක් චෙක් කරන්නේ නැතුව අන්තිමට දියවැඩියා වැඩි වෙලා වහුගඩනරක් වෙලා ඩයලයිස් කරන්න වුණාම තමයි සමහර ලෙඩ ඉස්පිරිතාලට එන්නේ. ඒ රෝගී ජීවිතයත් අමාරු වෙටිලා ආණ්ඩුවට රජයටත් රුපියල් මිලියන ගාණක් වියදම් කරන්න වෙන තත්වය. ප්‍රෙෂර් එකකට බෙහෙත් ගන්නේ නැතුව ස්ට්‍රෝක් එකක් ඇවිල්ලා මොලේ නහරයක් පුපුරලා තමයි නැත්තම් එහෙම තමයි එන්නේ. හાર્ට් ඇටැක් එකක් ඇවිල්ලා තමයි එන්නේ. එතකොට මේකේ තියෙනවා යම්කිසි අවුලක්. මේක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩ කරපු අපි සියලු දෙනා නැත්තම් මීට කලින් මේ මොහොතේ සෞඛ්‍යයේ වැඩ කරන වෛද්‍යරු හෙදේදියන් ඇතුළු සියලු දෙනා කතා කරන දන්න ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අපි අවශ්‍යයි මේක විධිමත් භාවයකට ගෙන ඒම. ඒ කියන්නේ ලෙඩ්ඩු ජනතාව හෙම්බිරිස්සාවට ඇසට බෙහෙත් ගන්න රෝහල් වලට එනවා තමයි. හැබැයි ඒක විතරක් මදි. එතනින් එහාට ගිහිල්ලා මේ බෝ නොවන රෝග සඳහා නැත්නම් මේ ජනතාව නිරෝගී කිරීම කියන්නේ කැස හොඳ කරලා දෙන එක විතරක් නෙමෙයි. දවස් දෙකෙන් අවුරුද්දකින් හાર્ට් ඇටැක් හැදලා මැරෙනවා නම් ඒක තේරුමක් නැහැ. හැබැයි ඒ සම්බන්ධව අපිට තියෙන විධිමත් ක්‍රමවේදේ මොකක්ද? ඔන්න ඕකට ගන්න ප්‍රවේශයෙන් තමයි ජනාධිපතිතුමා කතා කරේ. ඒ කියන්නේ නියෝජ්‍ය කාර්යක සභාව සම්පූර්ණ අපිට එක යුගයක තිබුණා ජනතාව මේ ක්‍රම මේ අපේ සිස්ටම් එකට ගෙන්න ගැනීමේ ගැටලුවක්. උදාහරණ මමත් වැඩ කරලා තියෙන මේක දුෂ්කර රෝහලක, ඒ රෝහලට වෛද්‍යවරයෙක් කියන්නේ 1980 ගණන් වල හිඟුරුල කන්ද රෝහල. හැබැයි ඒ රෝහල 1950 ගණන් වල මැටර්නිටි සෙන්ටර් එකක් විදිහට පටන් ගන්න තියෙනවා. ඒකේ නටඹුන් ඒ කාමර තාම තියෙනවා. ඒ කියන්නේ ඒ කාලේ තිබුණු අභියෝගය තමයි ගෙවල් වල දරු ප්‍රසූතිය සිද්ධ වෙනකොට දරු ප්‍රසූතිය ගෙවල් වලින් නවත්තලා රටේ දොස්තරල එච්චර නැහැ හැරි. හැබැයි මිඩ්වයිෆ්ලා පුහුණු කරලා ඒ සෙන්ටර් එකක් හදලා එතෙන්ට ගේන එක. එතකොට ඒකෙන් ලංකාවේ මාතෘ මරණ, ලදරු මරණ ලොකු ප්‍රමාණයකින් අඩු වුණා. ඒක නැවත වෛද්‍යවරයෙක් ඉස්සරහ කරන තැනට එනකොට තව ප්‍රමාණයකින් අඩු වුණා. දැන් මූලිකව අපි VOG ડોක්ටර් කෙනෙක් ඉන්න තැනක ලංකාවේ ඩිලිවරි එකක් කරන්නේ. එතකොට එහෙම එහෙම තමයි අපේ ඒ සංඛ්‍යාලය එක ඉස්සරහට ගිහින් තියෙන්නේ. එතකොට අපි සමහර පැති එහෙම ඉස්සරහට ගියාට තවත් සමහර පැති ඒ ආකාරයට විශේෂයෙන් බෝ නොවන රෝග වර්ගයක් එහෙම ගිහිල්ලා නැහැ. බහුතරය ලෙඩක් තියෙනවද කියලා දන්නේ නැහැ. ලෙඩක් තියෙනවද කියලා දන්න අයට ඒ ලෙඩේ කන්ට්‍රෝල් නැහැ. එතකොට එහෙම තත්වයක අපේ රටේ විශාල ඉලක්කම මම සෞඛ්‍ය නියෝජකතුමාත් එක්ක කතා කරාට පස්සේ මේ මේ ඊටාම මේ ලේටස්ට් මේ මේ මොහොතේ තියෙන ඉලක්කම් ගත්තොත් එහෙම බය හිතෙනවා. ලංකාවේ වැඩිහිටි ජනගහණයෙන් හඳුනාගෙන තියෙනවා දියවැඩියාව තියෙනවා කියලා 10.7%. කියන මිලියන 1.6%කට 10.7%. හැබැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව මේ අවසාන දත්තවලට අනුව 37%ක් දියවැඩියාව තියෙනවා කියලා ඉස්තමෙන්තු කරනවා. ඒ 37න් 10.7%යි අඳුනගෙන තියෙන්නේ. එතකොට මේ ඉතුරු 22 එන්නේ වකුගඩු නරක් වෙලා තවත් heart attack හදාගෙන, ඒ කියන්නේ රජයට තියෙන burden එක විතරක් නෙවෙයි තමගේ පුද්ගලිකව පවුලට පුද්ගලික විදිහට ගත්තට පස්සේ ආයු කාලය අවුරුදු 20ක විතර අඩු කරගෙන තමයි අපිට වාර්තා වෙන්නේ. එතකොට මේක තමයි දැන් සිද්ධ වෙමින් තියෙන තත්වය. මේ ස්පිරිතාල මේ සෞඛ්‍ය සේවකයන් බරපතල විදිහට මහන්සි වෙමින් ප්‍රතිපාදන වෙන් කරමින් ඔක්කොම තියෙද්දි. ඒ වගේම අධික රුධිර පීඩනයේ hypertension වගේක් ගත්තොත් එහෙම හඳුනාගත්තු 34.8%ක් මේ වැඩිහිටි ජනගහණය. තුනෙන් එකකට වැඩි දෙකම. එතකොට ඒකිනු 19%ක් පාලනයෙන් තොරයි. වැඩි වුණාම එනවා බලන්න කෙනෙක් නැහැ. මිනිස්සු ජීවන අරගලයක් එක්ක ඉන්නේ. ඔළුවේ කැක්කුමක් හැදුනොත් ස්පිරිතාලයට එනවා. නැත්තම් ගෙදරට වෙලා එහෙම ඉන්නේ නැහැ. බෙහෙත් බොන එක කියන්නේ මේ මේ ඇත්ත තත්වයක් තියෙනවා අපේ ළඟ. අපි සංස්කෘතිකව පුරුදු වෙච්ච දේවල් තියෙනවා. තවම පුරුදු නොවෙච්ච දේවල් තියෙනවා. එතකොට ඒ නිසා තමයි අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ මේක රෝග වළක්වා ගැනීමට, රෝගීන් හඳුනා ගැනීමට ග්‍රාමීය මට්ටමටම ගිහිල්ලා ප්‍රතිකාර කරන්න ක්‍රමවේදයක්. ඒ අනුව තමයි මේ ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන ඇතුළු ක්‍රමවේදය අපි ගොඩනගන්නේ. ඒ ජනාධිපතිතුමා සෞඛ්‍යමත්ව ඇතුළු සියලු දෙනාගේ මූලිකත්වයේ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව අපි ගොඩනගන්නේ. එතකොට ඒකලුතෙන් ගොඩනගන විතරක් නෙමෙයි සභාපතිතුමනි. ලංකාවේ දැන් රෝහල් තියෙනවා සිස්ටම් එකක්. ලංකාවේ ජාතික රෝහල් වල සිට ජාතික රෝහල් තියෙනවා. ඔබතුමා මගේ කතාවෙන් පස්සේ කතා කරන්න. ජාතික රෝහල් තියෙනවා, ඩිස්ත්‍රික් ජෙනරල් හොස්පිටල් තියෙනවා, බේස් හොස්පිටල් තියෙනවා, ඒ වගේම ඩිස්ත්‍රික් හොස්පිටල් තියෙනවා, ඊළඟට මූලික ප්‍රතිකාර එකකේ දක්වා තියෙන හොස්පිටල් තියෙනවා. එතකොට තනි වෛද්‍යවරයෙක්
ගරු මන්ත්‍රීතුමා කතා අවසන් වුණාම ලබා දෙන්න.
තනි වෛද්‍යවරයෙක් උදේ ඉඳන්
පොයින්ට් එක කියන්නේ.
මගේ කතාවට බාධා කරන්න එපා.
මෙම්බර් පොයින්ට් එක 91E. Every member must confine his observation to the subject under discussion. ඔවතිමීම මට හාරදර කරලා දිනනවා කිය වතාවක් කතා කරන්න බෑ කියලා. දැන් මේක මේ අද සබ්ජෙක්ට් එකට අදාළ තියෙනවද මේක?
හරි, ඔබතුමා කතා කරන්න මන්ත්‍රීතුමා කතා
කරන්න. සබ්ජෙක්ට් එකකට මනුස්සයා කතා කරන්න සබ්ජෙක්ට් එක. මේ හරි, මේ සබ්ජෙක්ට් එක අපිට අදාළයි සාබතු වෙන්නේ මේ. එතකොට මේක තමයි තියෙන தத்துவம். එතකොට එහෙම රෝහල් ගණනාවක් තියෙනවා ප්‍රාථමික එකක දක්වා. එතකොට එහෙම තියෙන தத்துவෙක ඒ තියෙන එකට අමතරව මෙන්න මේ හිස්තන පුරවන්න තමයි මේ උත්සාහ කරන්නේ. එතකොට ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන කියන එකෙන් එතෙන්දී. ඒ නිසා ඒකෙදි මින් එහාට ගිහිල්ලා ග්‍රාමීය මට්ටමේ ජනතාව, ඒ කියන්නේ සියලු දෙනා පෞල් ආකාරයට ප්‍රතිකාර කිරීම, ඒ කියන්නේ කැසට එම්බිරිසාට බෙහෙත් දෙන එක නෙමෙයි, බෝනෝර රෝග සම්බන්ධ ස්ක්‍රීනින් කිරීම, ඒ අදාළ පරීක්ෂණ කිරීම, ඒක පෞල් ආකාරයට ප්‍රතිකාර කිරීම. එතකොට අදාළ ඊට පස්සේ ඒ සම්බන්ධයෙන්
මන්ත්‍රීතුමා ඉඳගන්න කතාවක්
ඒ සම්බන්ධයෙන් පබ්ලික් හෙල්ත් නර්ස් කෙනෙක් යොදවලා තියෙනවා. ඒ පබ්ලික් හෙල්ත් නර්ස් කෙනෙක් යොදවලා තියෙනවා. එතකොට ඒ පබ්ලික් හෙල්ත් නර්ස් දැන් අපි දන්නවා, දැන් ලංකාවේ මිඩ්වයිෆ් නෝනගේ කාර්යභාරය අපි දන්නවා. ඒ නිසා තමයි ලංකාවේ ලදරු මරණ මාතෘ මරණ අඩු වෙලා තියෙන්නේ. ලංකාවේ හැම ගමකටම හැම ගෙදරකටම යන මිඩ්වයිෆ් නෝන කෙනෙක් ඉන්න හින්දා ඒ වැඩේ ලොකු ආකාරයට වෙන හින්දා. එතකොට ඒ නිසා තමයි ලංකාව ලෝකයේ වැඩිම ඒ සෞඛ්‍ය දර්ශකවල ඒ අංශය තියෙන්නේ. එතකොට ඒ වගේම අපි මේ බෝ නොවන රෝග සම්බන්ධෙනොත් ඒ ආකාරයට කරන්න තමයි මේ පබ්ලික් හෙල්ත් නර්ස් කෙනෙක් ඉන්නේ. මේ වෙනකොට ආරෝග්‍ය මධ්‍යස්ථාන 39ක් දාලා තියෙනවා. එතකොට ඒවා සම්බන්ධයෙන් කටයුතු සිද්ධ වෙලා යනවා. එතකොට ඒ වගේම මහා පරිමාණ ප්‍රතිසංස්කරණත් කරනවා. ඒව නොකරනවා නෙමෙයි. අපි දැක්ක දිගටම හෘද රෝග දානවා, හෘද රෝග එකක දානවා, ඊට පස්සේ ප්‍රතිසංස්කරණ මොනවාද කැට් ලැබ් දානවා, ඩයබටික් දානවා,
නියුරෝසර්ජරි දානවා.
එතකොට මේ සියල්ල හදන ගමන් තමයි අනික් පැත්තට මේ ආකාරයෙන් පරිජයගෙන කටයුතු කරන්නේ. එතකොට මේක දීර්ඝ කාල උත්තරයක් සාපතුමේ. මේක ආයෝජනයක්. මේ අපේ සෞඛ්‍ය ඉතිහාසයේ කරන දෙවැන්තම ආයෝජනය මේක. හැබැයි මේකට අවුරුදු 10කට පස්සේ අපේ හෙල්ත් බජට් අඩු වෙනවා.
මොකද්ද ඔබතුමාගේ පොයින්ට් එක?
දැන් මම මට උත්තර දෙන්න 91 ඊ විදියද
ආරක්ෂාව සෞඛ්‍ය ඔය ඔක්කොම එකට ගැටගැහිලා
තියෙන
කරුණු
මාරවදයි මාරවදයි
මන්ත්‍රීතුමා කතා කරන්න.
ඔබතුමිය මේ මට මගේ වෙලාව දෙන්න මේ ඔව් බාධා කරන්න බා මේ අවශ්‍යත්ව මේ පුද්ගලව එළියට දාන්න කියලා
ඉල්ලනවා. කරුණාකර නිහඬව වාඩි වෙන්න ගරු මන්ත්‍රීතුමා.
එතකොට හැබැයි අවුරුදු 10කින් මේ පියවරක් විදිහට අනිවාර්යයෙන්ම මේ සෞඛ්‍ය බජට් එක අඩු වෙනවා. එතකොට ඒ නිසා මේක අපේ රටේ තියෙන මූලික ප්‍රශ්නයකට උත්තරයක්. එතකොට ජනාධිපතිතුමා කියපු එක, කියන්නේ පොලේ යන ගමන් ඉස්පිරිතාලට එනවා කියපු එක, ඒක බොරුවක් නෙමෙයි. ඒක මම නෙමෙයි මේ රටේ වැඩ කරන දේශපාලන ભેදකින් තොරව වෛද්‍යවරුන්ගේ සෞඛ්‍ය සේවකයන්ගෙන් අහන්න එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒකේ ජනතාවගේ වැරද්දක් නෙමෙයි. අර සතියකට සැරයක් එනකොට මේ ගමකට එන විශේෂ මේ අර්ධනාගරික පැතිවල ගිහිල්ලා හොස්පිටල් ඇඩ්මිෂන් අරගෙන බලන්න ඒ දවසට කොහොමද ඒක වැඩි වෙලා
තියෙන්නේ.
ඒ නිසා මේක ඇත්ත ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ තමයි කතා කරේ. එතකොට ඒක වැරදි විදියට ඉන්ටර්ප්‍රීට් කරන එකේ මිනිසුන්ගේ වැරද්දක් නෙමෙයි. මේ මිනිසුන්ට මවුට් ටෙන්සර් පෙත් යන්න බෑ. ඒ නිසා මේක තමයි මේ උත්තරේ හදලා තියෙන්නේ. එතකොට අවසාන වශයෙන් සභාපතිතුමියනි, අපේ රටේ තියෙන මූලික ප්‍රශ්නයක් තමයි අවිධිමත්කම. ඒ කියන්නේ මූලික ප්‍රශ්නය තමයි අවිධිමත්කම. ඒ අවිධිමත්කම දූෂණය වංචාව
තරම්ම
ඒක දූෂණය වංචාව තරම්ම මේ අවිධිමත්කම කියන එක අපේ රටේ ප්‍රශ්නයක්. එතකොට සෞඛ්‍ය ක්ෂේත්‍රය, ප්‍රවාහනය, අධ්‍යාපනය මේ සියලු දේ විධිමත් කරන්න වෙලා තියෙන ඒ නිසා. එතකොට මේ හැම එකම විධිමත් කිරීම තමයි අද පනතත් එහෙම තමයි ඒක විධිමත් කිරීමක් කරන්නේ. එතකොට ඒ විධිමත් කිරීම ඒ කියන්නේ අපි කියන්නේ නැහැ මේ මල්ශාලා හොස්පිටල් ඉස්සරහ හදලා තියෙන හිඳයි
කියලා.
අසංකල්ප කරනවා. ඒ නිසා මේක මේ සෞඛ්‍ය ක්ෂේත්‍රෙ මෙතෙන්ට ගේන්න ගරා වැටිච්ච ක්වාටර්ස් වල ඉඳගෙන තමන්ගේ දරුමල්ල බලන්නේ නැතුව වැඩ කරපු වෛද්‍යවරු හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවකයෝ විශාල වශයෙන් මේගොල්ලෝ තමයි මේක ගෙතෙන්ට ගෙනාවේ. හැබැයි මේක මෙතනින් එහාට යන්න ප්‍රතිපත්ති මේ තීරණ ගන්න ඕන වෙනවා. ඒ ප්‍රතිපත්තිය තීරණ මේ ගනිමින් ඉන්නේ. ඒතර අවසාන වශයෙන් ඒකෙදි ඒ කියන්නේ මේ ප්‍රශ්නේ මේ විදිහට පුළුල් විදිහට දකින්න නැතුව මොකක් හරි වචනයක් ආපු ගමන් ඒකල්ල කොත්තමල්ලි කිව්වා අන්න පොල කිව්වා ගහන්න පුළුවන් කියලා දෙන එක වැරදි. ඒතර මෙතන සමහර മന്ത്രിවරු ඉන්නවා මේ
ඒ කියන්නේ
අවසන් කරනවා සමහර മന്ത്രിවරු ඉන්නවා. ඒ කියන්නේ ඒක ඉතාලම මේ ඒ කියන්නේ කාරණේ මොකද්ද කියලා හිතන්නේ නැහැ. ඕන දෙයක් ගැන මොකක් හරි වම ඕන දෙයක් ගන්නවා. ඒ කියන්නේ විටක වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්, විටක ඉංජිනේරුවෙක්, විටක ගුවන් නියමුවෙක්, විටක නීතිවේදියෙක්. හැබැයි එදා දවසේ ඒ කතාව ගන්නවා නිසා මේක ගැඹුරින් ගන්නේ නැහැ. ඒතකොට ඒ නිසා අන්න එහෙම නොගෙන මේ ප්‍රශ්නේ දිහා අපි රටක් විදියට හරියට බලමු කියලා ඉල්ලා සිටින බොහොම ස්තුතියි.
ගරු මන්ත්‍රීතුමා, හේමන්ත මන්ත්‍රීතුමා, ඔබතුමායි පොයින්ට් එක කියන්නේ
92 2. මට මේකයි කියන්න ඕන ගරු මූලසුන මන්ත්‍රීතුමියනි, මේ පාර්ලිමේන්තුවේ එක මන්ත්‍රීවරයෙක් හැසිරෙන විදිහ අනුව මේ මුළු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ගෞරවයට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මූලාසුන් රූඩව ඉන්න අපේ කතානායකතුමා ඇතුළු ඔබතුමියලා මේකට කීන්දරයක් ගන්න ඕන. මේ හැම වෙලේම කතාවක් කරන්න දෙන්නේ නැහැ. එයා හැමදාම මාතෘකාවට කතා කරන්නේ. එයා මාතෘකාවට නෙමෙයි කතා කරන්නේ. ඒ නිසා මේක මේ විදිහට යන්න දෙන්න එපා ගරු මූලාසුන් මන්ත්‍රීතුමනි. ඒකට මහා ප්‍රියවරක් ගන්න.
හරි. ඔබතුමාගේ පොයින්ට් එක කියන්න.
කියවනවානේ මිස්, මේක කියවන්න every member must convey his observation to the
government
discussion.
ගරු මන්ත්‍රීතුමා
මේක නීති ප්‍රශ්නකට කියන්න අයිතිය නැද්ද?
දැන් ඒක මම උත්තරේ